ඊළඟට හොන්ඩබල් ඉෂාක් රහමාන් ඔබතුමාට මිනිත්තු 15ක්.
ගරු සභාපතිතුමනි, අද අපරාධ නඩු විධාන සංවිධාන පනත ගැන කතා කරන වෙලාවේදී මම කොඩක් වෙන පැත්තට යන්න ඕනේ කියලා සභාපතිතුමනි ඔබගේ අවසර ගන්නවා. ඔබ දන්නවා ලෝකයේ සාමය සමගිය සංවර්ධන වෙච්ච වෙන වෙලාවේදී හිතාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ගරු සභාපතිතුමනි, අද ලෝකයේ අපේ ලංකාව තිබ්බා LTT කියලා රස්තවාදී කණ්ඩායමක්. ඒ වෙලාවේදී අපි විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න අපිට ඇති වුණා. ඒ වගේම තමයි අපේ දැන් සෞදි රටේ එමන් කියන රටේ හූදි කියන රස්තවාදී කණ්ඩායමක් ලෝකයේ ආර්ථිකයට විශාල හානියක් ඇතිකරන මේ කාල සීමාවලදී කටයුතු කරන එක අපිට හිතාම දකින්න තියෙනවා සභාපතිතුමනි. මම මේ මාසේ 13 වෙනිදා මක්කම වන්දනාව ගියා. මම කලින් ගිහිලා තියෙනවා කීප වතාවක්, එහෙම ප්‍රශ්නයක් තිබුණේ. හැබැයි මේ වතාව ගිය වෙලාවදී හිතාම ආරක්ෂාව ප්‍රශ්න තිබුණා. අපිට පල්ලියට ගිහිලා වඳින්න බැරි ප්‍රශ්නයක් ඇති වුණා සභාපතිතුමනි. හිතාම කනගාටු වුණා. මම මේ ගැන හොයලා බැලුවා. හොයලා බලපු වෙලාවදී එමන් රටේ තියපු රටේ ජනතාවනේ සභාපතිතුමනි, ඒ රටේ ඉනවා ඌදි කියලා ප්‍රස්තවාදී කණ්ඩායමක් මේ ලෝකේ ආර්ථිකයට ප්‍රධාන ශක්තියක් දෙන තෙල් නිෂ්පාදන කරන රටක් තමයි සෞදි අරාබියාව. ඒ තෙල් ටැංගිවල විනාශ කරලා ලෝකේ ආර්ථිකය විනාශ කරලා අපි වාගේ දුප්පත් රටට එන හානියක් ඇතිකරන වැඩපිළිවෙලක් ඒ කණ්ඩායම කරගෙන පවත්වාගෙන යනවා. මේකට අපිට ඉඩ දෙන්න බෑ. ඔබ මතකයි සභාපතිතුමා, අපිට ප්‍රශ්නයක් ඇති වුණා. ඩීසල් පෝලිම, ඒ වගේ ඉන්ධන පෝලිම, ගේස් පෝලිම තියපු වෙලාවදී ලෝකේ ඒ වගේ කෘෂිකර්මවලට අවශ්‍ය පොහොර නිෂ්පාදන කරන රටක් සෞදි අරාබියාව. අපිට ගිහිලා ඉල්ලීමක් කරගන්න බැරි වුණා. එයි අපි ඒ රටවලුත් එක්ක සම්බන්ධතාව හරියට තිබුණේ සභාපතිතුමනි. අපි ලංකාවට වඩා අද දියුණු වෙලා තියෙන රට දිහා අපි ගත්තොත්, උදාහරණයට ගත්තොත් ඇමරිකා වෙන්න පුළුවන්, ජපාන් වෙන්න පුළුවන්, චයිනා, ඉන්දියා මේ වගේ රටවල් විශාල සම්බන්ධතාව සෞදි අරාබියා රටත් එක්ක පවත්වාගෙන යනවා. අපි දහස් ගාණක් දශක කීපයක් අපේ සම්බන්ධතාව තියෙනවා. හැබැයි තිබ්බට අපි අරි ආකාරයෙන් අපි ඒ සම්බන්ධතාව ඉදිරියට අරන් ගියේනේ. ඔබට මතකයි අපිට දැනට මමට දන්න විදියට US ඩොලර් මිලියන් 500ක් අපිට මෙතකන් ණය නැතු මුදලක් අපිට ලබා දීලා තියෙනවා. මේ මුදල් වල දීපු වලින් අපි ගත්තොත් සංශෝධන කරුවොත් දැන් අපි IMF එකට ගිහිලා කොන්දේසි දහස් ගාණක් පණවලා පොලියටත් ණය අරන් තියෙන බිලියන 2.9 අවුරුදු 4 කාලයකට. හැබැයි මේ සෞදි දීලා තියෙන මුදල් වලින් බැලුවොත් 6න් එකක් අපිට දීලා තියෙනවා. මොන කොන්දේසි දම්මද? ජාතියට දෙන්න ඕනේ කිව්වද? පළාතට දෙන්න ඕනේ කිව්වද? නෑ, සමස්ත ලංකාවටම දෙන්නම් කියලා US ඩොලර් මිලියන 500ක් දීලා දෙනවා. IMF දීපු මුදල් 6න් එකක් අපිට දීලා තියෙනවා. මේ දීපු මුදල් වල බලාගත්තොත් අපිට සබ්‍රගොම මෙඩිකල් ෆැකල්ටි එක සම්පූර්ණ හදන්න අපිට පොලි නැතුව මුදල් ලබා දීලා තියෙනවා. ඒ වගේම වයම්ප කැම්පස් එක පරිසර සංවර්ධන කරන්න අපිට සියලුම මුදල් ලබා දීලා තියෙනවා. කොළඹ ජාතික රෝහලේ නියුරෝ සෙක්ෂන් හදන්න සම්පූර්ණ මුදල් අපිට ලබා දීලා තියෙනවා. කොළඹ අපත වෙන වතුර පිටත් කරන්න, ඉවත් කරන්න, සංවර්ධන කරන්න අපිට මුදල් ලබා දීලා තියෙනවා. මහවලි ගංගාව, කළු ගංගාව ඩෙවලොප්මන්ට් සඳහා අපිට පොඩි රහිත මුදල් ලබා දීලා තියෙනවා. ඔබට මතකයි ඔබගේ අම්පාර දිස්ත්‍රික්කයේ සුනාමි වෙච්ච වෙලාවදී මිලියන 850ක් ලංකාවටම බෙදා හරියා. හැබැයි පොලිත්නේ ආධාර එදා මිලියන 850ක්, අද මුදල් වටිනාකම අපිට කියන්න බෑ. ඒ වගේ අම්පාර දිස්ත්‍රික්කයේ නුලච්චෝර කියන ගම්මානේ ගෙවල් 800ක් හදලා තියෙනවා කිං අබ්දුල් අසීස් කියන ඒ රජතුමාගේ නමින්. හැබැයි තාම ඒක බෙදා හරිලා නේ සභාපතිතුමනි. ඔබතුමාලා එකතු වෙලා ඒ අවශ්‍ය කටයුතු අනිවාර්යම කරන්න ඕනේ කියලා ඔබගේ ඉල්ලීමක් කරනවා. ඒ වගේ බදුල්ල සෙංගලඩි මාර්ගයේ කිලෝමීටර 110ක් අද තේ සංවර්ධන වෙනවා. ලංකාව සංවර්ධන නවතිලා හැබැයි බදුල්ල සෙංගලඩි මාර්ගයේ කිලෝමීටර 110ක් අද තේ සංවර්ධන කරගෙන යනවා. ඒ වගේ ත්‍රිකෝණමලේ ඒ වගේ කින්නියා නගරේ දෙකම එකතු කරගන්න පාලමක් හදලා තිනවා. පාලම දිග මීටර 396යි පල්ල මීටර 10යි. මේ වගේ විශාල සංවර්ධනයක් කරපු උදව් කරපු රටක් තමයි සෞදි අරාබියාව. ඒ නිසා තමයි මම කියන්නේ ගරු සභාපතිතුමනි අපිත් අපේ සම්බන්ධතාව වැඩි දියුණු කරගන්න ඕනයි. ඔබට මතකයි LTT යුද්ධ වේලාවදී UN එක ඉදිරියට ගිහිල්ලා කොන්ද නමලා හිටපු වේලාවදී අපිට උදව් කරන ලෝකයේ කිසිම රටක් ඉදිරියට ආව නැහැ. අපිට උදව් කරුවේ සෞදිත් එක්ක මුස්ලිම් රටවල් අපිට උදව් කරුවේ මුළු රටම මුළු ලෝකයේම දන්න දෙයක්. ඒ වගේම තමයි දෙවැනි ලෝක යුද්ධයේදී ඔබට මතකයි අපේ රටට වඩා දියුණු වෙච්ච රටක් වාගේ ජපාන් තිබ්බා. එදා ජපාන් දෙවැනි ලෝක යුද්ධයේදී විනාශ වෙච්ච වෙලාවදී ලෝකේ නායකයෝ ඉදිරියේදී කොන්ද කැලින් තියාගෙන අපේ හිටපු ජනාධිපති JR ජයවර්ධන රට වෙනුවෙන් කතා කරලා ඒ ජපාන්ට ආධාරයක් ලබා දීලා අද දියුණු වෙලා තියෙනවා ජපාන්. හැබැයි ඒ නම්බුව තාම ලංකා වෙනුවෙන් ජපාන් ජනතාව අපිට ඉටු කරනවා නැද්ද? ඔබට මතකයි IMF ප්‍රශ්නයක් වෙච්ච වෙලාවදී අපිට IMF ගන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා. කවුද උදව් කරුවේ? ජපාන් තමයි පළවෙනි අපිට උදව් කරුවේ. එතනින් එහාට තමයි අනිත් සියලුම රටවල් අපිට උදව් කරන්නම් කියලා ඉදිරියට ආවේ. ඒ නිසා මම ඔබට කියන දෙයක් තමයි මේ රස්තවාදී කණ්ඩායමට දන් විරුද්ධ වෙලා ඉවරයි, UN එක විරුද්ධ වෙලා ඉවරයි, ඓරෝපිය රටවල් විරුද්ධ වෙලා ඉවරයි, අමෙරිකා රටවල් විරුද්ධ වෙලා ඉවරයි, චයිනා, ඉන්දියා, ජපාන්, රෂ්‍යා මේ වගේ ලෝකයේ දියුණු වෙච්ච රටවල් ඔක්කොම මේ රටවල් ඔක්කොම විරුද්ධ වෙලා ඉවරයි. මේ රස්තවාදී කණ්ඩායම වහාම තහනම් කරන්න ඕනේ කියලා. හැබැයි මම කනගාටුවෙන් කියනවා අපිට ප්‍රශ්නයක් වෙනකොට, තෙල් නැති වෙනකොට, පොහොර නැති වෙනකොට අපි හිඟණයක් වාගේ ඉල්ලාගෙන යන්න අවශ්‍ය නැහැ. ලෝකයේම දම් බලවත්ම රටක් වෙලා ඉවරයි. ඇමරිකාව තමන් ළඟ සෞදිත් එක්ක හිතාම සමීප සම්බන්ධතාව තියාගෙන ඉන්නවා. ඉන්දියාව, චයිනා, මේ වාගේ රෂ්‍යා දියුණු වෙච්ච නායකයෝ ඔක්කොම ඒ සෞදි රටත් එක්ක හිතාම ළඟ සම්බන්ධතාව පවත්වාගෙනවා. අපේ රටේ ජනාධිපතිතුමනි ඔබට මම කියනවා එදා JR පුළුවන් නම් අද ඔබට කොන්ද කැලින් තියාගෙන ගිහිල්ලා ලෝකෙ ඉදිරියට කියලා කතා කරලා මේ එමන් රටේ ඌදි කියන රස්තවාදී කණ්ඩායම සෞදිට විරුද්ධ වෙන කණ්ඩායමක් නෑ. මේ ලෝකයේ ආර්ථිකට විරුද්ධ වෙන කණ්ඩායමක්. වහාම තහනම් කරන්න ඕනයි කියලා ඔබට මම ඉල්ලීමක් කරනවා. වහාම ඒ කටයුතු ඔබ කරන්න ඕනයි. එහෙම කරුවනම් JR තියෙන නමක් ජපාන් වලින් ඔබට සෞදි වලින් ඒ නමක් ඇති වෙනවා. අපේ වාගේ දුප්පත් රටට ලොකු සහනයක් ඒ සෞදි රටෙන් අපිට ගන්න පුළුවන් කියලා සභාපතිතුමනි මම හිතනවා. ඒ වගේම ඊට වඩා ලොකු දෙයක් තමයි අපේ ආගම් ස්ථානයේ ලොකුම බුන්නිය ස්ථාන දෙකක් තියෙනවා, මක්කා මදීනා කියලා. දවසට ලක්ෂ 20කට වැඩි ජනතාවක් එකතු වෙනවා. ඒ හූදි කියන රස්තවාදී කණ්ඩායම ටාගට් එක තියෙන වෙන මොනවත් නැහැ. මේ මක්කා මදීනා කියන පල්ලි වලට එන ජනතාවට ටාගට් කරලා ප්‍රහාරයක් ඇති කරලා ලෝකෙම වැඩිම ලේ ගංගාවක් එතනදී පෙන්වන්න ඕනයි කියලා තමයි ඒ අයගේ වැඩපිළිවෙලක් කියනවා. ඒ නිසා වහාම මේක අපි ඉඩ දෙන්න බෑ. හෙයි, අපේ උතුම්ම ස්ථානයක් තමයි මක්කා මදීනා කියන මස්ජිද් දෙකම. මේක අපිට කිසි කෙනාගේ මේ රස්තවාදී කණ්ඩායමට අපි ප්‍රහාරයකට ඉඩ දෙන්න බෑ. නිසා කරුණා කරලා අපේ ලංකාව ජනාධිපතිතුමාලා එදා හිටියා එයාට කට අරින්න බෑ. එයි එදා හිටපු නායක ජාතිවාදී නායකයෝ, ඒ නායකොන්ට මේ වාගේ ගිහිලා මුස්ලිම් රටක් කියලා දේ කටි සහනයක් දුන්නේ? වයඹට දෙන්න පුළුවනම්, ඌවට දෙන්න පුළුවනම්, ඒ වගේම මධ්‍යම පළාතට දෙන්න පුළුවනම්, කිසිම ජාතියක් කිලව් කරලා එදා සංවර්ධනයක් කරුවනේ සභාපතිතුමනි. සියලුම රටේ ලංකාව ලාංගිකයකට මේ සම්බූර්ණ බිලියන 500ක් දීලා තිනවා. ඊටත් වඩා විශාල ආධාර මුදලක් ලබා දීලා තිනවා. ඒ නිසා කරුණා කරලා අද ඉන්න ජනාධිපතිතුමනි ඔබට ඉල්ලීමක් කරනවා. ඔබ ලෝකයේ ඉදිරියට ගිහිල්ලා ඔබ අනිවාර්යම මේ යහුදි කියන රස්තවාදී කණ්ඩායම වහාම තහනම් කරන්න ඕනේ කියලා ඔබට මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි අද ඉන්න නායකයා ඔබ දන්නවා අබ්දුල් අසීස් සල්මාන් බින් අබ්දුල් අසීස් කියන රජතුමා තමයි අද ඉන්නේ ලෝකේ තරුණම නායකයෙක්. ලෝකෙම බලවත්ම රටක් වෙලා ඉනවා සෞදි. මේ නායකත්වය ඔබගේ සම්මතාව වැඩි දියුණු කරගන්න. එයි අපේ ලංකාව මේ මුස්ලිම් රටවලත් එක්ක සම්බන්ධතාව පවත්වන්න නැතුව ඉන්න එක හේතුවක්. ඒක අපිට හිතාම හිතන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ලෝකේ හිඟවෙච්චි රටවල් ගිහිලා අපි ඉන්නවට වඩා පෝසත්ම රටත් එක්ක අපි යාළු කරමු. ජපාන්, ඇමරිකා, රෂ්‍යා, ඉන්දියා මේ රටවලට මේ සල්මාන් බින් අබ්දුල් අසීස්ටක යාළු කරන්න පුළුවන් නම් සම්බන්ධතාව පවත්ව ගන්න පුළුවන් නම් එයි අපේ දුප්පත්ම ලංකාව වගේ රටේ ඉන්න නායකයොන්ට බෑ. මේක තමයි අපිට ප්‍රශ්නයි. ජාතිවාදී, ආගම්වාදී, අන්ධවාදී වලින් මේ ලෝකෙම පෙන්නනවා අපි ලංකාව ඊළඟ මැතිවරණ ජයග්‍රහණ කරන්න ඕනේ කියලා. අපි මුස්ලිම් රටවල් ගාව ගිහිලා අපි ඉල්ලන්නේ උදව් කරන්න බලන්නේ, උදව් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ වැරදි නිසා තමයි අපිට මේම ප්‍රශ්න කියලා තිනවා. ඒ නිසා මම කියනවා අපේ ජනාධිපතිතුමා ඒ තීන්දුව වලින් වෙනස් වෙලා හරි මාර්ගයට ගයි. ඒ නිසා වහාම අපේ මක්කා මදීනා ඒ වගේ අපේ තෙල් ටැංගි වල මේ සෞදි වල තියෙන තෙල් ටැංගි වල ආරක්ෂා කරලා ලෝකේ සාමයේ සමගිය ඇති කරන්න ඕනේ කියලා මම ඉල්ලනවා. ඒ වගේම සභාපතිතුමනි මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් දින එක දෙමළි මම කතා කරන ඔබගේ අවසරය ඉල්ලනවා. අනුරාධපුර මාවට්ටම් රඹාවයි ඒජේ ඩිවිෂන් 1948 ආණ්ඩු ඩී.ඒ. සේනායක ආණ්ඩු பிரதமர் அவர்களினால் ஆரம்பிக்கப்பட்ட மகா கலந்தராவ அபிவிருத்தி திட்டம். இந்த திட்டத்திலே அங்குள்ள ரம்பாவை ஏஜிய டிவிஷனுக்கு உட்பட்ட அனைத்து பாடசாலைகளுக்கும் கொடையிடம் 6.5 ஏக்கரும் மடையிடம் 3.5 ஏக்கரும் வழங்கப்பட்டன. அன்று இருந்த கல்வி அமைச்சர் எட்வர்ட் அலெக்சாண்டர் நுகேவல என்ற கல்வி அமைச்சரினால்தான் அன்று அந்த காணி பகிர்ந்து அளிக்கப்பட்டன. ஆனால் ஒரு மிக கவலையான செய்தி கௌரவ சபாநாயகர் அவர்களே, சபாபதி அவர்களே, என்னவென்றால் 1950 2016 இந்த பாடசாலை இக்கிரிகொல்லாவ அன்னூர் மகாவித்யாலயம் ஆரம்பிக்கப்பட்டன. ஆனால் இன்று அதனுடைய நிலைமை மிகவும் கவலைக்கிடமாக இருக்கின்றது. ஒரு தேசிய பாடசாலை என்று ஆரம்பிக்கப்பட்ட பாடசாலை 1992 அந்த இட வழங்கப்பட்ட காணியில் 2.5 ஏக்கரை
உறுப்பினர்களை இன்னும்
2.5 ஏக்கரை அபகரிக்கப்பட்டிருக்கின்றார்கள் அந்த பகுதியில் உள்ள மக்களால். அது 2000 ஆண்டில் கொடையிடத்திலும் 2.5 ஏக்கர் அபகரிக்கப்பட்டன. அது 2017 அன்று இருந்த அதிபர் ஐஏ நஜீம் அவர்களால் மீண்டும் அந்த காணி பெறப்பட்டன. ஆனால் மீண்டும் 2020 அந்த காணியையும் பறிபோய்விட்டிருக்கின்றன. ஆனால் கல்வி அமைச்சர் அவர்களே, உங்களிடத்திலே நாம் விநயமாக கேட்டுக் கொள்கின்றேன், இந்த இக்கிரிகொல்லாவ அன்னூர் மகாவித்யாலயத்துடைய பறிபோயிருக்கின்ற இந்த காணிகளை உடனடியாக சட்டத்துக்கு முன்னால் கொண்டு வந்து அதற்குரிய உடனடி தீர்வை வழங்க வேண்டும். ஏன் காரணம் சொல்கின்றான், அனுராதபுர மாவட்டத்திலே ஒரே ஒரு தேசிய பாடசாலை அனுராதபுர சாயிரா இருக்கின்றது. பேரளவிலே மட்டும்தான் அந்த தேசிய பாடசாலையா இருக்கின்றது. அதனால் தான் நான் சொல்கின்றேன், அங்கு கற்கின்ற மாணவர்களுக்கு ஒரு போதிய இடவசதி அந்த பாடசாலை இல்லை. உடனடியாக அபகரிக்கப்பட்ட கொட மட இடத்தை அரசியல்வாதிகளின் அதிகாரத்தை கொண்டு அங்குள்ளவர்கள் அதை கைப்பற்றி இருக்கின்றார்கள். ஊர் மக்கள் அல்ல, ஒரு சில 2-3 நபர்கள் தான் அதை செய்திருக்கின்றார்கள். அதனால் வன்மையாக நான் கண்டிக்கின்றேன். கௌரவ கல்வி அமைச்சர் அவர்களே, உடனடியாக இதுக்குரிய தீர்வை நீங்கள் பெற்று தர வேண்டும் என்று இந்த சபையிலே உயர் சபையிலே உங்களிடத்தில். அதே போன்று உங்களுக்கு நன்றாக தெரியும், அனுராதபுரம் மாவட்டத்திலே சென்ற அரசாங்கத்தினாலே கலாவ மத்திய கல்லூரி உறவுபத்தான கஹாடகஸ்கிலிய இக்கிரிகொல்லாவ இப்படியான பாடசாலை தேசிய பாடசாலையாக தரம் உயர்த்துவதாக பேரளவில் செய்யப்பட்டனால் செயல் ரூபத்தில் அது வரவில்லையானால் சபாபதி அவர்களே உங்களிடத்தில் நான் கேட்டுக்கொள்கிறேன், அனுராதபுர மாவட்டத்தில் ஒரே ஒரு தேசிய பாடசாலை அனுராதபுர சாயலா இருக்கின்றது. நான் இங்கு குறிப்பிட்ட அனைத்து பாடசாலைகளையும் தரம் உயர்த்தி தேசிய பாடசாலைகளாக உருவாக்கி தந்து இங்கு இக்கிரிகொல்லாவில் அபகரிக்கப்பட்ட கொடமட இடத்தை மீண்டும் பெற்று தந்து அங்குள்ள மாணவர்களுக்கு செழிப்பையும் கல்வியில் முன்னேற்றத்தை மேற்படுவதற்கு எங்களுக்கு சந்தர்ப்பத்தை ஏற்படுத்தி தர வேண்டும். அதே நேரம் எனக்கு இன்று பேசுவதற்காக நேரங்களை வழங்கிய எங்களுடைய பைசல் காசின் எம்பி அவர்களுக்கும் தௌபிக் எம்பி அவர்களுக்கும் எங்களுடைய நேரத்தை வழங்கிய சபாபதி அவர்களை உங்களுக்கு நன்றி கூறி விடைபெறுகிறேன். அஸ்ஸலாமு அலைக்கும்.
ஸ்தூதி. இல்லங்கட்ட ஹொனரபிள் டாக்டர் காவிந்த ஹேசன் ஜெயவர்தனே உபதுமாட்ட மினிட்டு ஹத்ரக்
கர் சபாபத்துமணி விசேஷம் அததினேதி
யூ ஹேவ் 5 மினிட்ஸ்.
தேங்க் யூ. அததினேதி மே ரட்டே நீதிய பிலிபந்தவாத் ஏ வகேம விசேஷம் வெதகத் கருணு காரணா கணனாவக் சாகச்சா உனா மட்ட லபில தீன காலே இதாமத் கெட்டி காலையாக் நிசா விசேஷம் மே ரட்டே ඇතිලා තියෙන මේ ඉතාමත් වැදගත් කරුණ පිළිබඳව වචන ස්වල්පයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මගේ ප්‍රදේශයට මීගමු ආසනයට ඒ ආසනයේ සංවිධායකවරයා හැටියට මටත් මගේ ජනතාවටත් බලපාන ප්‍රධාන කරුණක් මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් අපේ රටට වෙච්ච විනාශය පිළිබඳව. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිබත් වෙනකොට මීගමුව වෙරළ තීරයට ගිහිල්ලා මීගමුව ධීවර ජනතාවත් එක්ක විශේෂයෙන්ම මේ හානිය දැකබලා ගන්නට මටත් පුළුවන්කම ලැබුණා. ඒදී අපි දැකපු දෙයක් තමයි පාරිසරික දැවැන්ත හානියක්, සමුද්‍රීය පාරිසරික හානියක් මේ නෞකාව ගිනිබත් වීම තුළ සිදුවෙනවා අපි දැක්කා. අපේ රටේ ආර්ථිකයට ඍජුව බලපෑවා. විශේෂයෙන්ම ධීවර කර්මාන්තය ගත්තහම මහා මුහුදේ ධීවර කර්මාන්තේ නියැලෙන ධීවරයන්ටත් ඒ වගේම කලපුවේ ධීවරයන්ටත් ධීවර රැකියාවෙන් ඉවත් වෙන්නට සිදු වුණා. ඒ වගේම මේ ගින්න මැඩපවත්වන්න විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව ඒ වගේම නාවික හමුදාව දැවැන්ත කැපවීමක් කළා වගේ පමණක් නෙමෙයි විශේෂයෙන්ම දැවැන්ත මුදලක් එයාට වියදම් වුණා. ඒ වගේම මේ තුල අපි දැක්කා කැස්බෑවෝ මිය යනවා, ඩොල්ෆින් මත්ස්‍යෝ මිය යනවා, ඒ වගේම සමුද්‍රීය ජලජ පලෑටි, ඒ වගේම කොරල්පර සාමාන්‍ය මත්ස්‍යයන් මිය යනවා, ගොඩ ගහනවා අපි දැක්කා. හැබැයි එවකට හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් මොනවද කිව්වේ? වාරකම් කාලෙට මාළු මැරනවා, කැස්බෑවෝ මැරනවා කියලා මේක සමච්චලයට ලක් කළා. මේක අපි දකින්නේ ගරු සභාපතිතුමනි මහා අපරාධයක් හැටියට. මේ අපරාධය කරපු අයට අනිවාර්යෙන් දඬුවම් ලබා දිය යුතුයි. මේ අපරාධය නිසා අගතියට පත්වෙච්ච ධීවර ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට විය යුතුයි.
Honorable member, you have 2 more minutes.
ගරු සභාපතිතුමනි මේ ධීවර ජනතාවට යම්කිසි මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. හැබැයි ඒ මුදල් ප්‍රමාණය අපිට සෑයීමකට පත් වෙන්න බෑ. ඒකට හේතුව තමයි මේ ධීවර ජනතාවගේ මතක තියාගන්න මාස ගණනාවක් එයාට ධීවර කර්මාන්තේ නියැලෙන්න බැරි වුණා පමණක් නෙමෙයි මේ වෙච්ච විනාශය තුළ ජලද පලෑටි ඒ වගේම කොරල් පද්ධතිය කුඩා මත්ස්‍යයින් ඇතුළු ඩොල්ෆින් මත්ස්‍යයන් දක්වා සමස්ත මත්ස්‍ය ගහණයම විනාශයට පත් වුණා. එතන ධීවර කර්මාන්තේ එයාට ධීවර කර්මාන්ත නියැලෙන අවකාශ අවස්ථාව ලැබුණත් මහා මුහුදේ එයාට ගන්න පුළුවන් පළදාවක් තිබුණේ නැහැ. එතන ඒ පැත්තෙන් එක හානියක් සිදු වෙනකොට රටට වෙච්ච හානිය ගරු සභාපතිතුමනි අපිට ගණන් මිමි වලින් කියන්න පුළුවන් කමක් නැහැ. මේ සමස්ත මුහුදු වෙරළම අපවිත්‍ර වුණා, දූෂණයට ලක් වුණා. එතකොට එහෙම තියෙනකොට මෙච්චර අපරාධයක් වෙලා තියෙනකොට මේ ආණ්ඩු පක්ෂයේ කැබිනට් ඇමතිවරු කියනවා ඩොලර් මිලියන 250ක කොමිසමක්, කොමිස් මුදලක්, එහෙම නැත්නම් කප්පම් මුදලක් යම් පුද්ගලයෝ හෝ පුද්ගලයෙක් ලබා ගත්තා කියලා. එහෙමනම් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙච්ච විනාශයට වඩා අපරාධයක් මේ පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම විසින් කරලා
තියෙනවා.
මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා පැහැදිලිවම මේ පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් කරලා මේ වැරදිකරුවෝ කවුද කියලා, ඒ වැරදිකරුවන්ට දඬුවම් දෙන්නත්, ඒ වැරදිකරුවන් මේ රටට හෙළිදරව් කරන්නත් මේ රජයට වගකීමක් තියෙනවා. ඊට ඊයේ දිනේදී අපි සමගි ජන බලවේගය හැටියට ගිහිල්ලා අපේ හර්ෂණ රාජකාරණ මැතිතුමත්, ඒ වගේම මමත්, තුෂාර් ඉඳුනිල් මන්ත්‍රීතුමත් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දැම්මා මේ පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මේ අය පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා. ඒක ගරු සභාපතිතුමනි අපි පැමිණිලි දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මේ රජයේ වගකීමක්. මේ රටට මේ තරම් හානියක් වෙනකොට ඒක වසන් කරන්න යම් කෙනෙක් උත්සාහ ගන්නවා නම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම මේ රජයේ වගකීමක් බවට පත් වෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් හොරකමක් වංචාවක් කරොත්, කැලේ ගිහිල්ලා ගහක් කැපුවොත්, කැලේ ඉන්න සතෙක් මැරුවොත්, දඩේමට ගත්තොත්, තමන්ගේ දරුමල්ලන්ට කන්න දෙන්න හරි එවැනි වංචාවක්, දූෂණයක්, වැරදි වැඩක් කරොත් ඒ කෙනාට නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ කෝටිපති ව්‍යාපාරිකයන්ට, කෝටිපති නැව් හිමියන්ට, විදේශිකයන්ට එහෙම ගැලවිලා යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම කරනවා නම් අපේ රට ලෝකේ හඳුන්වාවි හොරුන්ගේ පාරාදීසයක් කියලා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේක රජයට තියෙන වගකීම. එක එක දෙක, මේ නැව් සමාගමත්, ඒ වගේම මේ නැව් සමාගම රක්ෂණය කරලා තියෙන ඒ රක්ෂණ සමාගමත්, ලංකාවේ තියෙන ඒජන්ත සමාගමටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. රට තුළ අද කතිකාවතක් ඇතිවෙලා තියෙනවා, ඇයි මේ රටේ මේ පිළිබඳව නීතිය ඉදිරියට ගිහිල්ලා නඩු අහන්නට, නඩු පවරන්නට මේ රජය කටයුතු කරන්නේ නැත්තේ කියලා. එතන නීතිපති දෙපාර්තමේන්තුව ගිහිල්ලා තිනවා සිංගප්පූරුවේ අධිකරණයට. තවත් කණ්ඩායමක් කියනවා අපි යන්නට අවශ්‍ය වෙන්නේ එංගලන්තයේ අධිකරණයට, මොකද මේ රක්ෂණ සංස්ථාව තියෙන්නේ එංගලන්තයේ අධිකරණේ, ඒ නිසා එංගලන්තයේ අධිකරණයට යන්න ඕනේ කියලා. හැබැයි ඇයි මේ ආණ්ඩුවට බැරි එක ස්ථාවරයකට ඇවිල්ලා ඒ ස්ථාවරයේ රටට හෙළිදරව් කරලා ප්‍රකාශයක් නිකුත් කරලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න? අපි දන්න තරමට සිංගප්පූරුවේ තියෙන මේ නැව් සමාගම අද බංගලොත්ලා තියෙන්නේ. එහෙම තමයි මාධ්‍ය ඔස්සේ ගරු සභාපතිතුමනි අපිට හෙළිදරව් වෙන්නේ. එහෙමනම් මේ රක්ෂණ
සමාගම
මුදල් ගන්න ඇයි ආණ්ඩුව මීට වඩා උනන්දු වෙන්නේ නැත්තේ කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන මෙහෙ මහා අපරාධයක් සිදු වුණා, මේ අපරාධය වසන් කරන්න අවශ්‍ය කරන
ඔබතුමාට බාධා කරනව නෙවෙයි. මේකෙදී රක්ෂණ සමාගම තමයි ගරු මුල්ලාසනරුඩ ගරු මන්ත්‍රීතුමනි වන්දි ලබා දීම සිදු කරන්නේ. එනිසා අදාළ නැව් සමාගම බංකලොත්ද කිඳබන්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. රක්ෂණ සමාගම බැඳිලා ඉන්නවා, ඒ අපේ ක්ලේම් එක නිවැරදි නම් ගෙවන්න. ඒ නිසා රක්ෂණ සමාගමත් එක්ක තමයි අපි නඩු කියන්නේ. ඒ නිසා රක්ෂණ සමාගමෙන් අපි මේ නඩු කරේ නිවැරදි නම්, ඒකට අවශ්‍ය කරුණු කාරණා නිවැරදි නම් අපිට අය කිරීමේ හැකියාව තියෙනවා.
ගරු ඇමතුමා, රක්ෂණ සමාගම තියෙන්නේ සිංගප්පූරුවේද එහෙම නැත්නම් එංගලන්තෙද?
ඉන්ටර්නැෂනල් රක්ෂණ සමාගමයි සිංගප්පූරුවයි ඔස්ට්‍රේලියාවයි මේ තුනම පැටලලා තියෙන ගරු මන්ත්‍රීතුමා, පළවෙනි කාරණාව තමයි අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමාගේ සහ අනිකුත් කණ්ඩායම එක්ක පැවැත් වූ සාකච්ඡාවේදී නීතිපතිතුමා පැහැදිලිවම ඉන්නවා නීතිපති දෙපාර්තමේන්තුව මේ පිළිබඳ අය කිරීමක් කරන්න අපිට නීතිපති දෙපාර්තමේන්තුවට නඩු කීම සඳහා අවශ්‍ය දැනුම ප්‍රමාණවත් මදි කියලා. ඒ අනුව තමයි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අලි සබ්‍රියමතුමා ඉන්නකොට විදේශීය සමාගම්වලට තානාපති කාර්යාලය හරහා අපි කිව්වේ මේ නඩුකරේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කැමති සමාගම් කැඳවන්න කියලා. ඒ අනුව තමයි පළවෙනියට USA සමාගමක් තෝරාගෙන තියෙනවා. හැබැයි ඒ සමාගමට මුලින්ම ගෙවීම කරන්න ඕනේ. හැබැයි ඒකෙදී අපි මූල්‍යම වශයෙන් තිබිච්ච බරපතල අර්බුදයයි මේ සියලු කාරණා සලකලා බලලා අපිට ඒක කරන්න බෑ කියලා තීන්දුව කරා. ඉන් අනතුරුව තමයි ඔස්ට්‍රේලියාවේ සමාගම අපි තෝරාගත්තේ. එතකොට ඔස්ට්‍රේලියාවේ සමාගමයි අපේ නීතිපති දෙපාර්තමේන්තුවයි ඒ වගේම තවත් ජනාධිපති නීතිතුවරු ගණනාවක් හිටියා. ඔවුන් හිටියත් ලංකාවේ නඩු පවරන්න කියලා. ඊට පස්සේ මේ කියන කණ්ඩායම් පාර්ශ්ව තුනම එකට තියලා ගත්ත සාකච්ඡාවේදී ගත්ත ප්‍රතිඵලයක් තීන්දුවක් හැටියට තමයි මේ සිංගප්පූරුවේ නඩු ටික පවරමු කියලා තීන්දුව කරේ. මොකද ඒකට හේතුව නිව් ඩයමන්ඩ් නෞකාව වෙනුවෙන් තියෙන නඩුවල අදටත් අපිට සමන්ස්වත් සර්ව් කරගන්න බෑ. ඉතින් අපි මේක දෙපැත්තට තුන් පැත්තට තර්ක කළා. අපේ රට අපේ අධිකරණ පද්ධතිය මේ සියල්ල අපි හෑල්ලු කරන එක මම නම් අනුමත කරන්නේ නැහැ. හැබැයි ඇත්ත තත්ත්වය අපි පැහැදිලි කරගන්නත් ඕනේ. මේක ජාත්‍යන්තර රක්ෂණ සමාගමක් කියන නඩුකරයක්. එතකොට මේකේ සමන්ස් ටික අපි සර්ව් කරගන්න ඕනේ. එතකොට මේ නඩුව ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ නඩුව ගෙනියන්න හොඳම තැන තමයි සිංගප්පූරුව කියන එක තමයි ඔස්ට්‍රේලියාව සමාගම අපේ නීතිපති දෙපාර්තමේන්තුව ඒ වගේම අපේ අනිකුත් ජනාධිපති නීතිඥවරු ඒ කියපු කණ්ඩායමත් අවසානයේ පිළිගත්ත මේ කාරණා. ඒ අනුව තමයි අපි සිංගප්පූරුවට ගියේ.
ඔව් ගරු ඇමතුමා ඔබතුමා මම හිතන්නේ නීතිඥයෙක් ඔබතුමාට මට වඩා මේ පිළිබඳව ශේෂ්ත්‍රයේ පිළිබඳව දැනුම තියෙනවා. හැබැයි අපේ දේශීය නීතිඥ තුමෙක් ඉන්නවා ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා මෙතන එතුමා ඉන්නවා. එතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා පැහැදිලිව ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවට ලංකාවේ උසාවිය පිළිබඳව විශ්වාසයක් නැද්ද? හරි ඒ වගේම දැන් බැරි වෙලා දැන් මේ ඉන්ෂුරන්ස් කම්පැනි එක එහෙම නැත්නම් මේ රක්ෂණ සංස්ථාව තියෙන්නේ එංගලන්තේ. එතකොට සිංගප්පූරුවේ ඉඳන් කොහොමද මේ සිතාසියක් එහෙට අරින්නේ? මේ ප්‍රායෝගික ප්‍රශ්න මේ වගේ පිළිබඳව මම ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයෙක් නෙමෙයි. ඒතර මේ කතිකාවත තියෙනවා. ඇයි රජයට පැහැදිලි කරන්න බැරි රටට මොකද්ද හේතුව මේ පිළිබඳව කියන කාරණේ පැහැදිලි කරන්න පුළුවන් නම් රටේ ජනතාවට ගරු සභාපතිතුමනි යම් කිසි අවබෝධයක් එයි. මෙහෙම නිස්තු.
ඊළඟට හොනරබල් අනුරාධා ජයරත්න ඔබතුමාට මිනිත්තු 26.
ගරු මුල්සාන්සුස රෝඩගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද දිනේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙන විධිවිධානයන් තවත් වර්ෂතර දෙකකින් දීර්ඝ කර ගැනීම සඳහා පළ වූ කැසට් පත්‍රය ඒ 7/3 වගන්තියට අනුව මාස 3ක කාලයක් පිරීමට නිමිත්තෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතුව තියෙනවා. ඒ අනුව තමයි අද මේ විවාදය පැවැත්වෙන්නේ. ඒ වගේම මේ පනත පිළිබඳව මම හිතන්නේ මේ පනතේ තියෙන කරුණු කාරණා සවත් වසර දෙකකින් දීර්ඝ කිරීම පිළිබඳව කිසිදු ගැටලුවක් ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ අදහස හා යෝජනා අතර කිසිදු ප්‍රශ්නයක් පැන නැගුණයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ ගරු මූලාසන රුඩකරු මන්ත්‍රීතුමනි. මොකද මේකෙදී මූලික වශයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 7/2 වගන්තියට අනුව අමාත්‍යවරයාට පැවරලා තියෙන බලතල අනුව තවත් වසර දෙකකින් මොකද පරණ පැවති ගැසට් පත්‍රයේ 2020 12/23 වෙනි දින තමයි ඉදිරිපත් කළ තියෙන්නේ. ඒ අනුව 2023 1/30 දින අපි අලුත් ගැසට් පත්‍රයේ තව වසර දෙකක් දීර්ඝ කිරීම සඳහා ඒ ගැසට් පත්‍රයේ ප්‍රකාශ කරනු ලැබුවා. ඒකෙදී විමර්ශනයක් පැවැත්වීමේදී ඒ වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගන්න පුද්ගලයෙකු තවත් පැය 24ක් සඳහා දීර්ඝ කර ගැනීම සඳහා රඳවා තබා ගැනීම සඳහාත් ඒ වගේම දියුරුම් සාක්ෂි ලබා ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලැස්වීම කියන කාරණා මේකෙදී ප්‍රධාන වශයෙන් ගැනෙනවා. ඒ නිසා මේ කාරණාවේදී මම හිතන්නේ අද මන්ත්‍රීවරු සහ කණ්ඩායම් පිළිබඳ අදහස් දැක්වීමේදී පනත පිළිබඳ හෝ මේ පනතේ තියෙන කරුණු කාරණා පිළිබඳ ගැටලුවක් ආවේ නැහැ. මොකද එක කාරණාවක් තමයි සහකාර පොලිස් අධිකාරීවරයෙකුට පහළ නොවන තනතුරක ඉන්න පුද්ගලයෙක් තමයි මහේස්ත්‍රාත් අධිකරණය වෙත අදාළ පුද්ගලයා පිළිබඳ අවශ්‍ය කරුණු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුව තියෙන්නේ. ඒ වගේම ඉන්න අනතුරුව මහේස්ත්‍රාත්තුමාගේ තීන්දුව මත තමයි තවත් පැය 24ක් රඳවා ගැනීමක් කරනවා නම් රඳවා ගැනීම කළ හැකිව තියෙන්නේ. ඒත් එක්කම මේ පනත පිළිබඳව කොහෙදිවත් අවභාවිතා කිරීම පිළිබඳ වාර්තා වීමකුත් නැහැ. ඒ නිසා මම හිතන්නේ සියලු දෙනාම ගරු මන්ත්‍රීවරු හැටියට අපිට අදහස් යෝජනා අධිකරණ අමාත්‍යාංශ හැටියට එකතු කරපු සියලුම දෙනාට අපි පක්ෂ විපක්ෂ සියලුම දෙනාට අපි අධිකරණ අමාත්‍යාංශ හැටියට අපේ ස්තුතිය විශේෂයෙන් පුද කරනවා. ඒ වගේම තමයි ගරු මූලාසනරූඪ ගරු මන්ත්‍රීතුමනි මේ කියන කාරණාවට එහා ගිහිල්ලා අද සියලුම දෙනාගේ මං හිතන්නේ මූලිකවම අදහස් දැක්වීම වඩ පත් උනේ
Pearl Express නෞකාව පිළිබඳව ඒ වගේම බන්දි ලබා ගැනීම පිළිබඳවත් මේකට මේ වෙනකොට නිවැරදිව අධිකරණ කටයුතු සිදු වෙනවද කියන එක පිළිබඳ තමයි සියලුම මන්ත්‍රීවරුන් මං හිතන්නේ අදහස් යෝජනා ඉදිරිපත් කරේ. ඒකෙදි විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ Pearl Express නෞකාවේ දැන් බොහෝ විට කතා වුණා ඩොලර් මිලියන 250ක මුදලක් යම් විදේශීය රටක ඉන්න ශ්‍රී ලාංකික පුද්ගලයෙකුගේ ගිණුමට වැටිලා තියෙනවා. මේ මුදල් ටික වැටින්නේ මොන කුමන පදනමක් මතද? ඒ වගේම මේක සහ රක්ෂණ සමාගම නැව් රක්ෂණ සමාගම එක්ක තියෙන සම්බන්ධතාවය මොකද්ද? එහෙම නැත්නම් අපේ නීතිපති දෙපාර්තමේන්තුව එහෙමත් නැත්නම් ඒ කතා කරන අපේ නීති අංශයේ ඉන්න අනිකුත් නිලධාරී කාට හරි සම්බන්ධද කියන කාරණා පිළිබඳව මතු වුණා. අපි රජයේ හැටියට බොහොම පැහැදිලිව පළවෙනි කාරණාව කියන්න ඕනේ මේක අනාවරණය කරගත්තට පස්සේ පළවෙනිම දේ මේක අනාවරණය කරගත්තේ අපි අපේ ආණ්ඩු පක්ෂයේ ගරු ඇමතුමා විජේදාස රාජපක්ෂ ඇමතුමාට තමයි මේ තොරතුරු ටික ඉස්සෙල්ල ලැබුණේ. ලැබිච්ච ගමන් මේතුමා පළවෙනියටම කරේ පොලිස්පතිතුමාට කතා කරලා ඒ වගේම CID එකට කතා කරලා මේ පිළිබඳව පැමිණිලි කරලා මේ පිළිබඳ පරීක්ෂණයක් කරලා මේකේ සත්‍යයක් තියෙනවා නම් ඒ සත්‍ය මොකක්ද කියන එක පිළිබඳව අවශ්‍ය කටයුතු කරන්නත් රටට හෙළි කරන්නත් කියන කාරණාව ඉස්සෙල්ලම කිව්වේ විජේදාස රාජපක්ෂ ගරු ඇමතුමා. එහෙමනම් අද රටේ මේ ඇතිවෙච්ච ප්‍රශ්නය පිළිබඳව අද විපක්ෂය හැටියට මොන විදියට චෝදනා නැගුවත් පළවෙනි කාරණාව කියන්න ඕනේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා නම් මේක පිළිබඳ කරුණු ඉදිරිපත් කරේ රජය. මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා පොලිසියට කිව්වේ රජය. ඒ වගේම මේ පිළිබඳ පරීක්ෂණයක් කළා නම් ඒ වැරදි කරපු අයට උපරිම දඩුවම් පමුණවන්න කිව්වේ රජය. ඒ වගේම මේක නීතිපතිතුමාගේ අවශ්‍ය සහයෝගය ගැනීමට අවශ්‍ය නම් නීතිපති දෙපාර්තමේන්තුවත් එකතු කරගෙන මේකට අවශ්‍ය කටයුතු කරන්න කියලා යෝජනා කරේත් රජය. ඒ නිසා පළවෙනි කාරණාව කියන්න ඕනේ මේ රක්ෂණ සමාගම හෝ එහෙම නැත්නම් Pearl Express කියන නෞකාවත් එක්ක සම්බන්ධ වෙලා රජයේ හෝ මේ ඉන්න කවුරුවත් බාහිර ප්‍රාශ්‍රවේ පුද්ගලයෙකුට මේකත් එක්ක ගනුදෙනු කරන්න ඕන කමක් නැහැ. මේ පිළිබඳ පුළුවන් උපරිම විනිවිදභාවයකින් යුතුව අපි අවශ්‍ය කටයුතු ටික කරනවා. අද විපක්ෂයේ බොහෝ දෙනෙක් ප්‍රශ්න හැටියට මතු කරපු ඒවා අපි කියපු ඒවාම තමයි අපිට මේ කිව්වේ. අපි අර්බුදයක් හැටියට දැකලා ඒවා පිළිබඳ පැමිණිලි කරලා ඒවා ගැන සාක්ෂි හොයලා ඒවා විමර්ශනය කරන්න කියපු එක තමයි මෙහෙම වෙලා තියෙනවා කියලා ආයෙ අපිට කිව්වේ. ඉතින් මේක මූලාශ්‍ර උඩගරු මන්ත්‍රීතුමනි අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ රජය හොයාගත්ත දේ රජය විමර්ශනය කරන්න කියනවා නම් අපි ඒක කියන්නේ වැරදි කරපු කවුරු හරි ඉන්නවා නම් ඒ පිළිබඳ අවශ්‍ය දඩුවම් ලබා දීමේ අවශ්‍ය කාරණාව නිසා. ඒ වගේම තමයි ආංශ අධීක්ෂණ කාරක සභාව තියලා සමහර වෙලාවට සම්පූර්ණ අධිකරණ පද්ධතියම හැල්ලුවට ලක් කරන ඒ වගේම ඩොලර් බිලියන 6.2ක් වෙච්ච මේ මුදල පියවා ගැනීම සඳහා රජය අරගෙන යන ක්‍රියාපටිපාටියට නීතිපති දෙපාර්තමේන්තුව බොහොම කැපවීමෙන් කරන කාර්යයට බරපතල හානියක් සිදු වෙනවා. මොකද කිසිම තැනක ඒ වන්දි ලබා ගන්න රක්ෂණ සභාගමේ ඉන්න නීතිඥවරු ගෙනල්ලා ඒ වගේම අපේ ඉන්න නීති දෙපාර්තමේන්තුව ගෙනල්ලා එතන ඉඳලා ඒ වගේම මේ පිළිබඳව ඒ වෙච්ච අලාභය ගණනය කරපු සමාගම ගෙනල්ලා එතන ඉස්සරහා ඉඳලා ඊට පස්සේ විපක්ෂ නායකතුමා එහා පුටුවේ තියාගෙන මැද ආංශක අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ඉඳගෙන එහෙම අහන ක්‍රමවේදයක් නැහැ අධිකරණයක ක්‍රියාත්මක වෙන නඩුවක් තිබියදී. ඉතින් ඒ නිසා කවුරු හරි ඒ වගේ කාරණා කරා නම් ඒ පැත්ත තමයි විශේෂයෙන් අපි හොයන්න ඕනේ. මේ විදියට සියලු දෙනාගේ තියෙන තොරතුරු නඩුවට සංවේදී කාරණා නඩුවට ඉදිරිපත් නොකළ යුතු කාරණා පිළිබඳව සියලු දෙනා එකට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද වලට මුවා වෙලා ඒවා එළියට කවුරු හරි දාන්න උත්සාහ කරනවා නම් මේක බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මුලාසන රුඩගරු මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නවා 2021 වර්ෂයේ මේ ප්‍රශ්නය ඇති වෙනකොට මේ පිළිබඳව අවංකවම රජයේ හැටියට හෝ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ දෙතිබිච්ච දැනුම අඩුයි. ඒ නිසා තමයි පළවෙනි කාරණාව එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා හැටියට අලි සබ්‍රිය ඇමතුමා සියලුම ඉන්න තානාපතිවරු කාර්යාල හරහා මොන කණ්ඩායමද මේකට අපිට සහයෝගය එකතු කරන්න පුළුවන් මේකට නඩු කීම සඳහා ලිටිගේෂන් වලට කවුද හොඳම සමාගම් කියන එක පිළිබඳ සෙවීමක් කරේ. ඒකෙදී තමයි USA හිටපු සමාගමක් ඒ වගේම ඕස්ට්‍රේලියානු සමාගමක් දෙවෙනි සමාගම් හතරක් මේකට ඉදිරිපත් වුණා. ඒකෙදී ඇමරිකානු සමාගම තෝරාගෙන පළවෙනියට ඇමරිකානු සමාගමට කෙලින්ම මුදල් පළමුවෙන්ම ගෙවිය යුතු නිසා අපි මූල්‍යම වශයෙන් තිබිච්ච බාධා වර්බුදයක් එක්ක අපිට පළවෙනියටම මුදල් ගෙවන්න අපහසු වෙනකොට අපි දෙවෙනියට තෝරාගත්ත සමාගම බවට පත් උනේ ඕස්ට්‍රේලියානු සමාගම. එතකොට ඕස්ට්‍රේලියානු සමාගම තමයි මේ වෙනුවෙන් අවශ්‍ය ඒ නීතිමය කටයුතු ටික කරන්න අපිට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරේ. එතනින් එහාට ගියාම තර්කයක් තිබුණා මේ කියන නඩුව අපි අපේ ලංකාවේ අපේ අධිකරණයක ගොනු කරනවද එහෙම නැත්නම් සිංගප්පූරුවේ හරි වෙනත් කොහේ හරි රටකට ගිහිල්ලා මේකේ නඩු ගොනු කිරීම සිදු කරනවද කියලා. ඒ අනුව තමයි ඕස්ට්‍රේලියාවේ තිබිච්ච නීතිඥ සමාගම සහ අපේ නීතිපති දෙපාර්තමේන්තුව මේ සියලු කණ්ඩායම් එකට එකතු වෙලා පවත්වපු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට එවගේම අනෙකුත් හිටපු ජනාධිපති නීතිඥවරු කීප දෙනෙකුම හිටියා මතයක මේක ලංකා අධිකරණයේ නඩු පවරලා අපි අය කර ගැනීමට යා යුතුයි කියලා. හැබැයි ඒ සියලු දෙනා එකට ඉඳගෙන ගත්ත තීන්දුවේ ප්‍රතිඵලයක් හැටියට තමයි සිංගප්පූරුවේ මේ වෙනුවෙන් නඩු පවරන්න අවශ්‍යයි කියලා තීන්දුව කරේ. එහෙම නැතුව නීතිපති දෙපාර්තමේන්තුව කියනවා නම් අපි නීති උපදෙස් ගන්න විදේශීය සමාගම කියනවා නම් ඒ වගේම අවසානයේ අපේ ජනාධිපති නීතිඥවරු මේ වෙනුවෙන් දැනුම තියෙන නීතිඥවරු ටික කියනවා නම් තව කාටවත් මුල් අරසන උඩගරු මන්ත්‍රීතුමනි මේ පිළිබඳ තර්ක කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද සමහර කාරණා නීතිමය කාරණා වලට ඒ විෂය පිළිබඳව අවශ්‍ය දැනුම අවශ්‍ය. අපි රටක් හැටියට අද Pearl Express එකේ වෙච්ච වන්දිය අලාභය කොච්චරද කියලා ගණනය කරගන්න අපිට මේ දැන් සතියකට දෙකකට කලින් හරියට වාර්තාවක් ලැබුණා. අපි අඩුම ගන්න වෙච්ච අලාභය දන්නේ නැහැ. අපි දූපත් රාජ්‍යයක් වුණාට මේ මුහුදදී වෙන හානිය පිළිබඳ අලාභය ගණනය කිරීම සඳහා අපේ ක්‍රමවේදයක් නැහැ. අපේ රටට අවශ්‍ය කරන ඒ දැනුම තියෙන පුද්ගලයෝ ටිකන. ඉතින් එහෙම බරපතල අර්බුදයක අපි ඉන්නේ. එතකොට ඒ මුදල එහෙම අය කරගෙන ප්‍රමාණය තීන්දුව කරගන්න අමාරු. අපි සමහර විට ලංකා අධිකරණය අපි අධිකරණ පද්ධතිය හැල්ලු කරනව නෙවෙයි. හැබැයි අපිට අත්දැකීම් තියෙනවා. මේ වගේම නිව් ඩයමන්ඩ් නෞකාවේ අදට සමන් සර්ව් කරගන්න බෑ. අපිට අධිකරණයක අපි ලොකුවට අපි රට පිළිබඳව කතා කරලා අධිකරණ පද්ධතිය ගැන කතා කරලා හැබැයි මේ රටේ මිනිස්සුන්ට මේ රටට වෙච්ච අලාභය ඩොලර් බිලියන 6.2න් කීයක් හරි පියව ගන්න බැරි වුණොත් අපි රජයක් හැටියට රටක් හැටියට අපි සියලු දෙනා අසාර්ථක වෙනවා. එවන අපේ පළවෙනි වැඩේ වෙන්න ඕනේ මේකට අපිට වෙච්ච අපේ රටට වෙච්ච හානිය, අපේ මුහුදු සීමාවෙ වෙච්ච හානිය, අපේ දීවරයන්ට වෙච්ච හානිය, ස්වභාවික සම්පත් වලට වෙච්ච හානිය මේ වෙනුවෙන් ගත හැකි උපරිම වන්දියක් ලබා ගැනීම තමයි අපේ පළවෙනි අදියර බවට පත් වෙන්නේ. පළවෙනි වැඩපිළිවෙල බවට පත් වෙන්නේ. හැබැයි ඒ වැඩේ කරගන්න සුදුසුම නීතිච කණ්ඩායම සුදුසුම රටට ගිහිල්ලා මේ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරලා ඔවුන් නීතිය ඉදිරියට ගෙනල්ලා උපරිම අය කිරීමට යටත් කිරීම තමයි අපේ ඉලක්කය බවට පත් වෙන්නේ. ඒ නිසා මේකෙදී විවිධ කාරණා මතු කරන්න උත්සාහ කරනවා. මේ විවිධ මුදල් වලට මේ නඩු කටයුතු යට ගහනවා. එහෙම නැත්නම් මේ රටේදී අය කරගන්න අවස්ථාව තිබෙද්දී සිංගප්පූරුවකට අරගෙන යනවා වෙනත් කාරණා වෙනුවෙන් කියලා. ඉතින් මේ සම්පූර්ණ පදනම් රහිත කාරණා. මේ වගේ කිසිම පදනමක් නැතුව එක එක්කෙනා හිතන දේවල් මේ ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේකෙදී රජයේ හැටියට ප්‍රකාශ කරපු කාරණාම රජයෙන් ප්‍රශ්න කරනවා වෙනුවට ඒ වෙනුවෙන් කරන යන වැඩපිළිවෙල හරියට අධීක්ෂණය කරලා ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න කියලා විපක්ෂයේ ඉන්න ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාට අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ඒ නිසා ගරු මුලාසන රුඩ ගරු මන්ත්‍රීතුමනි මීට වැඩිය දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දිනේදී මං හිතන්නේ මේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි විධානය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා විවාදය පැවැත්වෙන අවස්ථාවේදීම විශේෂයෙන් මතක් කරන්න ඕනේ පෞගිය දින කීපය මාස කීපය ඇතුළත වැඩිම අධිකරණ පද්ධතිය අවශ්‍ය අනපනත් සංශෝධන වැඩිම ප්‍රමාණයක් මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපිට හැකියාව ලැබුණා. උදාහරණයකට ගත්තොත් ඉතිහාසයේ පළවෙනි වතාවට අපි බන්ධනාගාරගත කරලා ඉන්න පුනරුත්ථාපන වීතු ප්‍රමාණය ගත්තොත් එහෙම 162ක් සමස්ත බන්ධනාගාරයේ ඉන්න ප්‍රමාණය 162ක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච පිරිස. හැබැයි තවමත් ස්වේච්ඡාවේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට රීහැබිලිටේට් වෙන්න ඕන නම් ඔවුන්ට ඒ රීහැබිලිටේට් වීම සඳහා අවස්ථාව අපේ අනපනත් තුන තාම ලැබිලා නැහැ. ඒ කියන්නේ ඔවුන් අධිකරණයට ගිහිල්ලා වැරදිකරුවෙක් වෙලා ඒ අවශ්‍ය වොලන්ටියර් සෙන්ටර් එකකට යන්න ඕනේ. එහෙම නැතුව සුව කැමැත්තෙන් රීහැබිලිටේට් වෙන්න කිසිම කෙනෙකුට අවස්ථාවක් නැහැ. අපි පෞගිය දිනවල ඒ සියලු කාරණා ටික වෙනස් කරා. ඒ වගේම යල්පැන ගිය නීති රීතීන් ගණනාවක් අපිට වෙනස් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා ඒ අධිකරණ කාර්යයේදී අධිකරණ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන අනපනත් වලදී මේ ගරු පාර්ලිමේන්තුව හැටියට අදහස් උදහස් දක්වලා ඊට සහයෝගී ශක්තිය එකතු කරපු ඒ සියලුම දෙනාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් අද දිනේ මේ පනත වෙනුවෙනුත් තමුගේ අදහස් යෝජනා ඉදිරිපත් කරපු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
Item number 1 House Agree.
Aye.